ഗരു ജനാധിപത്യത്വ
ഗരു കഥാനായകത്വമണി വിശേഷം മെതപരിധി കലാപേ മേ മോത്തെ അതിവീമിൻ തിബിന യുദ്ധമേ തത്വേ പിലിബന്ധവ ലങ്കാവ് അപ്പം ആർത്ഥിക വശം സഹ സമാജീ വശം ബലപാന ആകാരെ പിലിബന്ധവ യം കർണു കീപ്യാക് ഇതിരിപത് ക്രിമട അപേക്ഷാ കർണു വിശേഷം അപ്പക്ക് സ്ഥാവരേ വന്നേ ഓനേമ യുദ്ധ ഗെട്ടുമ കിസുദു ജനകണ്ടായമകട്ട് ഹിതകര തത്വയാക് നിർമാണേ കറന്നീനേ ഇവകിമ താക്ഷണിക വശേൻ യുദ്ധമേ വശേൻ ഇതാമത് വിശാല അവി താക്ഷിക മിവലം നിർമാണ കരമിൻ തിബിന ലോകയകട്ട് ഏ മൊണതരം വിനാശകാരിത കിനക പിലിബന്ധവ് അപ്പി കാട്ടത് അവബോധയാക് ലബാഗത്ത ഹെക്കി എനിസ ശ്രീലങ്കാവ് ഹെട്ടിയ അപ്പകേ സ്ഥാവരേ വന്നി മെമ യുദ്ധയട സംബന്ധ സീലു പാർശ്വയാൻ ഇത ഇക്മനിമ സാമകാമി ലോകയാക് വെനുവേൻ അവശ്യന കെപ്പവീം സാ മക പെൻവീം കർണലെസ തമായി അപ്പകേ സ്ഥാവരേ വന്നി മുഖത് മേ അപ്പ ലോക ആർത്ഥികേട്ട ജനജീവിതേ പെവത്മട വിശാല തരജനസ ബലപേമക്കെത്തിയേക്ക് താത്വയ ശ്രീലങ്കാവട്ട് എയിൻ ഗലവീമേ ഹെക്കിയാവാക്ന തനിമ ഹുദകലാലെസ് അപ്പി റട്ടക്ലെസമേട്ട മൂഹനദീമ സദാ വെടപ്പില്ല സകസ്കരഗണ്ണ അത്തരത്തുറ് ഹെബൈ മിമ തത്വട്ട് മൂഹനദീയ ഹെക്കി വണ്ണി ജാത്യന്തര പരിമാണം അപ്പി അത്ര സാമകാമി ലോകയാ പിലിബന്ധത്തിന കെപ്പവീമേം പമനക്കില അപ്പ വിശ്വാസകർണ ഇവകേമ മാതന്ന മീ മെദപിരത് കലാപേ അതിവീതിബിന് മേ യുദ്ധമേ തത്വ ഹേതു കൊടുന്ന പ്രധാന ലക്ഷണികവ് അപ്പട്ട ബാലപാന ശേസ്ത്ര കീപ്യാക്തിബിനം എക്കാക് അപ്പേ ബലശക്തി സെപ്പയുമ തെൽ സഹ ഗ്യാസ് ദിക് അപ്പിരട്ടെ വിദേശഗത ശ്രീലാങ്കിക വിശാല പ്രമാണ ജീവത് വിനവ ഓൻ പിലിബന്ധ മതുവിന് ഗെട്ടലു ഇലങ്കത്തു തപ്പേ ആർത്ഥിക പ്രധാനമ പങ്കുകരുവിന സഞ്ചാര കർമാന്തേ ഹാ വിദേശഗത പ്രേഷന് അപ്പേ ആർത്ഥികിത വിശാല പങ്കുവ ഏ സദാ കിരണ ബലപേമ ഇവകിമ നാവിക കർമാന്തെട്ട് അപ്പിരട്ടെ ആർത്ഥിക വിശാല പങ്കുവ നാവിക കർമാന്ത നാവിക സേവാ സപ്പേം മത ഗെട്ടഗില തിബിനവ ഏ നാവിക സേവാവൻ സദാകരണ ബലപേമ ഇവകീമ ഗുവൻ സേവാവൻ സദാകരണ ബലപേമ മേ ആദി ക്ഷണികവ ശേസ്ത്ര ഗണനാവക്ക് ബലപേമകട്ട് അപ്പി മുഹുന ദിനമ രജയ കെട്ടിയട്ട് അപ്പടി ദിഗുകാലീനവ മിമ അർബുദയങ്കി വിശദീമ സദാത്തിന മാവത്ത് കുമക് ദിക്കിന കർമ്മ വകയുമ കെട്ടിക്കാലീനവ ജനതാവ് മിമ അർബുദയട്ട് പത് നൊവി റട്ടക്കെട്ടിട്ട് മിമ അർബുദി ഗിലിൻ നെത്തുവ് എയിൻ സമനേക്കറകണ്ണി കൊഹുമതി കില വെടസട്ടാണ് അക്കപ്പെട്ട അവശ്യേ എഹിതി മാ ദന്നവ അപ്പി ജനതാവ യം പ്രമാണകട കലബലവിനെ കത്ത് എ കിസി സേത്മ അപ്പി കിസിതു പുറവെസിയക്കുട്ട് ഏകട ചോദന എല്ല കരല വെടക് നെഹ മുഖത് അപ്പി ജനതാവട്ട് ഇതാമ തമീരി അതീതയ തീനോ ഇതാമ കെട്ടിക്കാലൻ അതീതയ ഈ അതീതെ താമത്ത് ഓങ്കി സിത്തുൽ ഹോൽമം കരണോ ഗ്യാസ് തെൽ ഹിഗവീമ നിസ പോളിമല സത്തി ഗണൻ ഗതവീമ സാ പോളിമല മിയയാമ ഇത്ര മെവിനി കുടാ പ്രവൃത്തിയ എമ ജനതാവ യം തെത്തിഗൻമുട ഭാജനിക്കുന്നത് സ്വാഭാവികായി ഏ വകിമ ഔഷധ ഹികവീമ അപ്പി ദക്ക നിത് ഗമനാഗമന അടാലവീമ മേ ആദി ശേസ്ത്ര ഗണനാവക്ക് അമീരി അദ്ദേക്കീം അമീരിക്കിനോട്ടവിടെ എത്രമ ഖേദവാചകയ മീട്ട ഔരുദു ദിക്ക തുണക്കട്ട കലിങ് അപ്പിരട്ട മുഹുന ദുണ്ണ എനിസാര സാമാന്യ ഗിനി പെനലിൻ ബെട്ടക്കാപ്പു മിനിഹ കണാമെന്തിരി എലിയട്ട ഭയ വകി കുടാ ചലനെ കട്ട അപ്പൈ സമാജ തെത്തിഗന്മിക്കട ഭാജനവിനോ ഏ അപ്പിട്ട് പിലികത്ത ഹെക്കി ഹെബൈ അപ്പിട്ട വാക്യവലിൻ കർണുവലിൻ പമനക് സമാജ ഇസ്താവര ഭാവികട ഗീൻ ബേ സമാജ ഇസ്താവര ഭാവിട ഗിനഹിക്ക് വണ്ണി പ്രായോഗികവ ഉൻ അർബുദേകട മൂന നുദനവായി കിയല സഹതിക കിരീമ്യം പമനായി ഏയ് ഇതിഹാസേ ഔരു കാലി ഒബ ബലാണ് മനോദ നിർമാണ പ്രവൃത്തി ഏമ പ്രവൃത്തി അക്മ ഇതിരിപത് കരല രാജ്യ പെസ്തി കാബിനറ്റ് മാധ്യ പ്രകാശ കുറേ കാലേ എമട്ട ആണ്ഡ്വി നാലിക്കായ കാലേ ജനാധിപതി വരെയ മട്ട ബതക്കായ മേ ഹെമദിനാമ ഈ കാലി കരുപ്പ് പ്രകാശയാൻ പയാക് ദിക്കാക് എത്തുലത്ത് ഈ പ്രകാശങ്ങള അസത്യഭാവി ലിതരാവുന്നു എനിസ സമാജ ഹെമ വിട്ടം മെവിന് കുടായക കിങ് തെത്തിഗന്മകട ഭാജനവിന് അസ്ഥാവരത്വം പിലിബത മതയാക് നിർമ്മാണവിന് സമാജ കപ്യാമീതി ബിൻ ഏയ് අපි තවමත් ආර්ථික ඉතාම ශක්තිමත් ලෙස ස්ථාවර භාවයට පත් කරලනේ ස්ථාවර භාවයට පත් කරමින් තිබෙන ගමන අපේ සංචිත අපි ශක්තිමත් කරමින් තිබෙන ගමන අපේ නිෂ්පාදන ආයෝජනයන් කැඳවා ගැනීම සඳහා සකස් කරමින් තිබෙන ගමන ඒ ගමන අතර තමයි මේ සිදුවීම අපිට බලපෑම් ඇති කරන්නේ අපි දන්නවා අපි මේ අවුරුද්දකට ටිකක් වැඩි කාලයක් ඇතුළත අපි මෙවැනි අවස්ථා කීපයකට මුහුණ දුන්නා එකක් ඔබට මතකයි අපි ආ විගසම මේ කලාපේ යුද්ධයක් පිළිබඳ ගැටුමක් පිළිබඳ සාකච්ඡාවක් ආවා ඒ වෙලාවෙදිත් මේ වගේම තැතිගැන්මක් ආවා නමුත් කෙටි කාලයක් ඇතුළත ඒක සමනය කර ගැනීම හැකියාව මත උණු ඊළඟ ඔබට මතකයි එක්සත් ජනපදයේ තමන්ගේම ආර්ථික උපාය මාර්ගයක් අනුව පණවලද බදු හරහා විශාල මාධ්‍යමේ පාර්ලිමේන්තුවේත් පාර්ලිමේන්තුවෙන් පිටතත් විශාල සාකච්ඡාවක් ගෙනිච්චා රට අනතුරකට මුහුණ දෙවි කියලා හැබැයි ඒක සැලකිලි ප්‍රමාණකින් අපිට සමනය කරගන්න සමත් වී තිබෙනවා ඒ වගේම අනතුරු අපිට මතකයි ඩිට්වා ඩිට විශාල විනාශයක් අපේ GDP එකෙන් 4% වගේ බලපෑමක් කරලා තිබෙනවා සමස්ත විනාශයකට ඩොලර් බිලියන 4.1% වගේ විනාශයක් සිදු වී තිබෙනවා නමුත් ඒ මාස 3ක් යනකොට සැලකිලි ප්‍රමාණකින් අපි සමනය කරලා සාමාන්‍ය තත්ත්වයට රට ආර්ථිකය ගෙනල්ලා තිබෙනවා ඒ නිසා හැම විටම අභියෝගයන් වලදී ඒ අභියෝගයන් සාර්ථකව සමනය කරගත්තු මෑත කෙටි කාල ඉතිහාසයක් අපිට තිබෙනවා හැබැයි සියල්ල හා සංසන්දනය කරලා බලනකොට මේ තත්ත්වය අපි කාටවත් තවත් කියන්නේ දැන්ට තියෙන තත්ත්වය අපි කාටවත් විග්‍රහ කරගන්න පුළුවන් හැබැයි මොයක මොන තත්ත්වෙ දක්වා වර්ධනය වේවිද කියන එක පිළිබඳව අපි කාටවත් තිබෙන්නේ අවිනිශ්චිත ස්වභාවයක් ඒක අපි තේරුම් ගන්න ඕනකම තිබෙනවා එනිසා රජයක් හැටියට අපි කරමින් තිබෙන්නේ නිරන්තරයෙන් ඇතිවෙමින් තිබෙන වර්ධනයන් පිළිබඳව සැලකිලට භාජනය කරමින් තිබෙනවා මහා බැංකු ශ්‍රී ලංකා මහා බැංකුව අද මේ තියෙන තත්ත්වයන් පිළිබඳ සමාලෝචනය කරලා අපේ ආර්ථිකයට ඇතිවිය හැකි බලපෑම පිළිබඳව සමාලෝචන වාර්තාවක් හෙට දිනේ අපිට ලබා දෙන්න අද හවසෝ හෙට උදේ වෙනකොට මට එතන ඒ වාර්තාව ලබා ගන්න පුළුවන් ඉතින් අපේ මූල්‍ය ශේත්‍රය ඇතිවන බලපෑම් පිළිබඳ අපිට යම් විවරණයක් හේතුණින් ලබා ගන්න පුළුවන් ඒ වගේ මුදල් අමාත්‍යාංශ ලෙස අපේ ජන ජීවිතේ පවත්වාගෙන යාමේදී ආර්ථික වෙනවල බලපෑම් මොනවද මේ තියෙන තත්ත්වය සහ විහැකි විනාශකාරී තත්ත්වය ගැන උපකල්පනය කරොත් ඒවට අවශ්‍ය වාර්තාවක් අපි සකස් කරමින් තිබෙනවා ඒ වගේම අපේ විදේශ සේවා නියුත් කාර්යාංශයේ විදේශ අමාත්‍යාංශය අපේ විදේශගත ශ්‍රී ලාංකිකයන් මේ තත්ත්වයේදී මුහුණ දිය හැකි අර්බුදයන් පිළිබඳ සැලකිලිමත් කරලා ඒකට අවශ්‍ය න්‍යායපත්‍රයක් සකස් කිරීම සඳහා දැන් කටයුතු කරමින් තිබෙනවා ඊළඟ තමයි අපේ ජනතාවගේ අත්‍යවශ්‍ය සේවාවන් සහ පහසුකම් සැපීමේ වගකීම ඒක ආණ්ඩුවකට අපි බාරගත යුතුයි අර්බුදේ එනවා ඒ අර්බුදයන්ට තනි තනි පුරවැසියන්ට ඒ අර්බුදයෙන් මිදීම සඳහා තියෙන වැඩ කොටස ඉතා සීමිතයි තනි කෙනෙකුට පුළුවන් පොලිමේ ගිහිල්ලා තෙල් ටිකක් අරගෙන යන්න හැබැයි සමස්ත අර්බුදයේ විසඳුම තනි තනි පුද්ගලයන් අතේ නෑ සමස්ත අර්බුදයේම විසඳුම මාවත සෙවීමේදී ප්‍රධාන වගකීමක් ආණ්ඩුවට තිබෙනවා ඒ අතර පාර්ලිමේන්තුව අපි හැම දිනාටම අත්තරින්න බැරි වගකීමක් තිබෙනවා ඒ වගේම අපේ රටේ පුරවැසියන්ට යම් සැලකීතු වගකීමක් තිබෙනවා ද ආණ්ඩුව පාර්ලිමේන්තුව අපි සියලු දෙනා සහ ජනතාව එකට එක අරමුණක් සහ වැඩපිළිවෙලකට අනුව මේකට මුහුණ දිය යුතු කියන එක තමයි අපගේ යෝජනාව මම එකින් එක ඔබට කියන්නම් මතුවිය හැකි තත්ත්වයන් පිළිබඳ එකක් තෙල් පිළිබඳ ප්‍රශ්නේ දැන් ප්‍රධාන වශයෙන් මම දැක්කා පෝලිම් මම වාර්තා කැඳවුවට පස්සේ අද යම් ප්‍රමාණයකට අඩු වෙමින් තිබෙනවා අපි තව තවත් විශ්වාසය තහවුරු කරත් මම හිතන මේක ගෙවිලා යාවි කියලා කෙසේවත් මම පැහැදිලි කරන්නම් අපිට ප්‍රධාන ප්‍රශ්නේ තමයි අපේ ගබඩාවල තිබෙන ධාරිතාව අපේ ගබඩාවල තිබෙන ධාරිතාව අපිට මාස 2 3 තෙල් ගබඩා කිරීම සඳහා ප්‍රමාණවත් වන ධාරිතාවක් අපේ ගබඩාවල නැහැ. ඉතින් අපේ ගබඩා හැම විටම කරන දේ මොකද්ද? ඊළඟ නැව එනකොට ඒ නැවේ තෙල් ගබඩා කර ගැනීම ඒ නැවේ තිබෙන තෙල් ගබඩා කර ගැනීම සඳහා අවශ්‍ය වෙන විදියට ගබඩා හිස් කරමින් තියන්නත් ඕන. ගබඩා පුරවගෙන ඉන්න බෑ. ඒ කියන්නේ ආසන්න වශයෙන් ගත්තොත් අපිට ත්‍රිකුණාමලයේ තියෙන IOC ගබඩා ටික අත්තරියොත් අපිට කොළොන්නාව සහ මුතුරාජවල මුළු ගබඩා සංකීර්ණ ධාරිතාව තියෙන්නේ 150,000ක් පමණ. හැබැයි අපිට 150,000ම තියාගෙන ඉන්න බෑ. ඊළඟ නැව එනකොට ඒ නැවේ ධාරිතාව හිස් කරලා තියාගන්න ඕන. එහෙම නැත්නම් කවුරු හරි කිව්වොත් මේ 150,000ම තියාගන්න කියලා ඊළඟ නැව ආවොත් මොකද කරන්නේ? එනිසා නැව් වෙන පිළිවෙලට ගබඩා හිස් කිරීමේ සැලැස්මක් එක තමයි අපි ඉන්නේ. ඒ අනුව ගත්තොත් 150,000ෙන් 103,000ක් ගබඩා පිරලා තිබුණා. ඒ වගේම අපේ දෛනිකව පිරිපහදුවෙන් මෙට්‍රික් ටන් 1800ක් අපිට සපේනවා. එතකොට මෙට්ටිටෝ නෙක්දා 800ට අපි පිරිපහදුවෙන් ඉනේවට ගබඩා පාසුකම් ටික අපි සකස් කරගන්න ඕන. ඒ නිසා මම හිතන්නේ ඉතාමත් හොඳින් මේ තිබෙන ගබඩා වලට අනුරූප වන පරිදි සලස්මක අපි හිටියා. ගබඩා වල තියාගන්න පුළුවන් ප්‍රමාණය, නැවක් ආවට පස්සේ ගබඩා හිස් කරගත යුතු ප්‍රමාණය, ඊට පස්සේ අපේ පිරිපහදුවෙන් තෙල් දෛනිකව නිෂ්පාදනය කරන ප්‍රමාණය ගබඩා කරගෙන ඉන්න සඳහා අවශ්‍ය පහසුකම්. ඒ නිසා මම හිතනවා අපේ ගබඩා පද්ධතිය තා හොඳින් කළමනාකරණය කරමින් තිබෙනවා. ඉතා හොඳින් දත්ත බලමින්, දිනපත අවශ්‍යතාවයන් බලමින්, නැව් වෙන දින බලමින්, අපේ පිරිපහදුවේ නිෂ්පාදනය වෙන තෙල් ප්‍රමාණය බලමින් ඒ අවශ්‍ය වෙන ධාරිතාව තමයි අපි ආරක්ෂා කරගන්න ඕනකම තිබෙන්නේ. එහෙම නැතුව මම හිතන්නේ නෑ ගබඩා නිකම් පුරවගෙන ඉන්න බෑ. ඒ වගේම දෛනිකව මාකට් එකට තෙල් යනවා. මේ ඔක්කොම සංසන්දනය කරමින් තමයි අපි ගබඩා පද්ධතිය පරිපාලනය කරමින් තිබුණා. ඒ අනුව මම හිතන්නේ අපිට දින 33කට අවශ්‍ය වෙන ඩීසල් ප්‍රමාණයක් තියෙනවා දින 33කට. හැබැයි ඒ වගේම අපේ බොරතෙල් නිෂ්පාදනයේ ඊළඟ මම පෙට්‍රල් කිව්වොත් අපේ පෙට්‍රල් ගත්තොත් අපේ පෙට්‍රල් වල මුළු ගබඩා ධාරිතාව මෙට්‍රික් ටොන් 160,61,087යි. ඒකෙන් මේ අර්බුදයේ මත වෙනකොට 136,270ක ගබඩා ධාරිතාවක් තිබුණා. හැබැයි කවුරු හරි කිව්වොත් මේක මුළුමනින්ම තියාගන්න බෑ. දයින් අපි ඔපරේෂන් කරන්නෙත් මේ ගබඩා වලින්ම තමයි. අපිට තිබුණා නම් වෙනම සංචිත බෆර් ස්ටොක් ආරක්ෂක ගබඩා කිරීම සඳහා අපිට තොගයක් තිබුණා නම් ඒක ආරක්ෂක තොගය අපිට ඔපරේෂන් කිරීම සඳහා වෙනම ගබඩා සංකීර්ණයක් අපිට පවත්වාගෙන යන්න පුළුවන්. අපිට කවදාවත් ආරක්ෂිත තොගයක් නැහැ. ඒ නිසා හැම වෙලාවෙම අපි දෛනිකව ක්‍රියාකාරීත්වයේ දෙන ගබඩක් අපේ අවශ්‍ය වෙන සංචිතත් එකම ගබඩාවල තියෙනවා. අපි දන්නවා ලෝකේ වෙනත් රටවල් වල හදිසි අවස්ථාවකදී සංචිත වෙනම ගබඩාවල තියෙනවා. දෛනිකව මෙහෙයුමට අවශ්‍ය වෙන සංචිත වෙනම තියෙනවා. නමුත් අපේ තියෙන මොකද්ද? සංචිතත් දෛනිකව මෙහෙවන ගබඩත් එකම තැනක තියෙන්නේ. ඒ නිසා අපේ පිරිපහදුවෙන් එන ප්‍රමාණය, වෙළඳපොළට නිකුත් කරන ප්‍රමාණය, නැව් වෙන දින අපිට තියෙන ගබඩා. මේවා ඉතා හොඳින් කළමනාකරණය කරගන්න ඕනකම තිබෙනවා. ඉතින් ඒක අපි කරමින් තියෙනවා. ඒ අනුව තමයි ඕනෑම මොහොතකදී ඒ අර්බුදයකට අපිට තබා ගත හැකි උපරිම ප්‍රමාණය අපි මේ මොහොතේ රඳවාගෙන තිබුණා. ඒ නිසා තමයි දින 33කට සරිලන ඩීසල් ගබඩා ප්‍රමාණයක් අපිට ඇති කරගන්න පුළුවන් වෙලා තිබෙන්නේ. ඒතර පෙට්‍රල් ගත්තොත් දින 27කට අවශ්‍ය වෙන ප්‍රමාණයක් තිබෙනවා. ඒ වගේම 7 හෝ 8 කියන දිනවල තවත් පෙට්‍රල් නැවක් ඒමට නියමිතව තිබෙනවා මෙට්‍රික් ටොන් 35,000ක. ඒතර ඒ ඔක්කොම ගත්තාම මම හිතන්නේ අපිට දින 40කට ආසන්න ප්‍රමාණයක පෙට්‍රල් ගබඩා සංචිතයක් අපි ගව තිබෙනවා. මම මේ කියන්නේ අපි මේත් එක්ක දැන් අපිට ඕන විදියට නැව් ගේන්න බෑ. අපි මොකද කරන්න ඕන? අපේ ගබඩා හිස් වෙන ප්‍රමාණයට තමයි අපි නවගේ ඉන්න ඕනකම තියෙන්නේ. ගබඩා හිස් වෙන ප්‍රමාණයක් තියෙනවා. ඒත් අපි දෛනිකව දන්නවා තෙල් කොච්චර ප්‍රමාණයක් නිකුත් වෙනවද? ඒ නිකුත් වෙන ප්‍රමාණය දින 20කින් කොච්චර වෙනවද? එහෙනම් දින 20ෙන් නැවලා ගා වෙනවා. එහෙමයි මේක ප්ලෑන් කරලා තියෙන්නේ. එහෙම නැතුව නිකන් ආයි තව නැව් ගේන්න බැරිුනේ මොකද කරන්නේ නැව් ගෙනල්ල? තව ගබඩා කරගන්න බැරිුනේ කොහෙද ගබඩා කරගන්නේ? ඒ වෙනක ඉතාමත් අතාරික කරනු. ඒ නිසා ඉතාමත් විද්‍යාත්මක ගබඩා පද්ධති කළමනාකරණයක අපි නිරත වී පිටුමුනෝ. එහි ප්‍රතිඵලයක් හැටියට අපිට ආසන වශයෙන් පෙට්‍රල් දින 40කට අවශ්‍යතාව ගබඩා වෙලා තිබෙනවා. ඊළඟ විශේෂම ගත්තොත් ජෙට් 7 අපි ගුවන් යානවලට ඉන්ධන සැපයීම. ගුවන් යානවලට සාමාන්‍යයෙන් ගත්තොත් දෛනිකව අපේ අවශ්‍යතාවය වෙන්නේ 1800ක් පමණ. මෙට්‍රික් ටොන් 1800ක පමණ අවශ්‍යතාවයක් තියෙන දෛනිකව අපේ පිරිපහදුවෙන් මෙට්‍රික් ටොන් 1080ක් හදනවා. දෛනිකව අපේ පිරිපහදුවෙන් මෙට්‍රික් ටොන් 1680ක් විතර හදනවා. අපේ මුළු අවශ්‍යතාවය තියෙන 1800ක් විතර. 1800ට අවශ්‍ය වෙන 1000 එතකොට 1050ක් අපි නිර්මාණය කරනවා. අපි ඉතුරු ටික තමයි ආනයනය කරන්නේ. එතකොට ආනයන තැන්පතු ප්‍රමාණය අපි හදලා තියෙන ඔක්කොම ගත්තාම දින 49කට අපි හදන ප්‍රමාණයත් අපි ආනයන ප්‍රමාණයත් ගත්තාම අපිට ගුවන් යාන ඉන්ධන සපයීම දින 49කට තියෙනවා. හැබැයි මේ දින 49 කියන්නේ මොකද්ද? දැන් තියෙන තත්ත්වය. මේ දවස ගත වෙනකොට මොකද වෙන්නේ? නැවත ගබඩා හිස් වෙනවා. ඒ ගබඩා පිරවීම සඳහා අවශ්‍ය වෙන නැව් ගෙනා ගැනීම කාලසටහනකුත් තියෙනවා. එහෙමනම් මේක හදලා තියෙන්නේ. නැත්තම් මේ 49 ඉවර වුණාම ඊළඟ ගණන පුරවන එකක් නෙමෙයි. නමුත් අපි නැව් කාලසටහනක් තියෙනවා. අපිට කිසිදු නැවක් ගෙනා ගන්න බැරිව කියලා හිතුවොත් තමයි මේ තත්ත්වය. හැබැයි අපි දැනට නැව් ටික පෙළගස්සලා තිබෙනවා. විශේෂයෙන් ගත්තොත් අපිට දැන් ගත්තොත් RM පාක් කියන සමාගම 14 වෙනි නැවක් එනවා. සිනෝපැක් එක 17 වෙනි නැවක් එනවා. IOC එක 21 වෙනි නැවක් එනවා. 28 වෙනිදා තෙල් සංස්ථාවේ නැවක් එනවා. මෙන්න ඔක්කොම දැන්ට ලෝඩ් කරලා තිබෙන්නේ. ඒ පිළිබඳ කන්ෆර්ම් කරලා අපිට ලෙටර් මේ එකඟතාවය පළ කරලා ඒ කන්ෆර්ම් කරලා තියෙනවා නැව් ගබඩා කරන බව සහ ලබා දෙන බවට. ඒතර ඒ නිසා නැව් ටික පෙළගස්සලා තිබෙනවා, ගබඩා ටික පුරවලා තිබෙනවා, අපි මේ යාන්ත්‍රණය සකස් කරලා තිබෙනවා. ඊළඟ ප්‍රධාන වශයෙන් ගත්තොත් පිරිපහදුව. තෙල් පිරිපහදුව බැලුවොත් තෙල් පිරිපහදුවට අවශ්‍ය අපිට බොරතෙල් අවශ්‍යයි. ඒතර ඒ බොරතෙල් ප්‍රමාණය දැන් තියෙන බොරතෙල් ප්‍රමාණය දින 26කට ඇති. නමුත් අපි තවත් නැවක් ගේනවා. ඒ නැව තව දින 18කට ඇති. ඒ නැව ආපුහම බොරතෙල් ඒ නැවිතා ඉක්මනින් දැන් මුහුදේ එමින් තිබෙන නැවක්. එතකොට දින 44කට කිසිදු නැවක් ආවෙත් නැතත් බොරතෙල් පිරිපහදුව අපේ පිරිපහදුව දුවන්න පුළුවන්. ඒ නිසා අපි සකස් කළ තියෙන නැව් ප්‍රමාණය එනවා. ඒ වගේම අපි මොකද කරලා තියෙන්නේ? පිරිපහදුව දුවන්නත් ගබඩා ටික මේ පෙට්‍රස් ඩීසල් සහ ජෙට් එවන් ගුවන් වලට අවශ්‍ය වෙන තෙල් සලස්ම සකස් කළා තිබෙනවා. ඒ නිසා මම හිතන්නේ මේ තිබෙන තත්ත්වය අනුව කිසිදු අර්බුදයක් මතුවෙන්නේ නැහැ තෙල්වල. නමුත් යුද්ධ වර්ධනය වුණොත් අපි කවුරුත් මුහුණ දෙන්න ඕන. වර්ධනුනොත් මුහුණ දෙන්න එපේ. තෙල් පරිපාද ඔක්කොම ගැහුවා කිව්වොත් අපි කොහෙන්ද කරන්නේ? අපි ලිං වලින් තෙල් ගන්න නෙමෙයි. ඒ නිසා යථාර්ථවාදී මේ ප්‍රශ්නේ මේ විදිහට තියෙන තාක්කල් මේ ප්‍රශ්නේට උත්තර තියෙනවා. හැබැයි මේ ප්‍රශ්නේ මෙතනින් එහා වර්ධනය වෙනව නැද්ද කියලා තීරණය කරන්නේ අපි නෙවෙයි. අපි නෙවෙයිනේ. ඒ වර්ධනය අනුව ප්‍රශ්නේ මොන විදිහට වර්ධනය වේද කියලා අපි උපකල්පනය කරමු. ඒකට අවශ්‍ය වෙන සලසුම් අතර. ඒකට තමයි ආණ්ඩුවක් ඉන්නේ. හැබැයි මම ඔබලා මතක් කරන්න කැමතියි. මේ ප්‍රශ්නේ දිගු කාලයක් තිබුණු ප්‍රශ්නයක්. මේක අපේ ධාරිතාව පිළිබඳ ප්‍රශ්න. හැබැයි අපි මොකද්ද කරේ? කොළොන්නාවේ අලුතෙන් මෙට්‍රික් ටොන් 86000ක ගබඩා සංකීර්ණයකට වැඩ කටයුතු කරමින් තිබුණා. අලුතෙන්ම ටැංකි 6ක් හදන්න. ඒ වගේම තිබුණු ටැංකි දෙකක් නැවත එක කපලා අර ගිනිගත්තෙත් එතන කපලා අලුත් ටැංකි දෙකක් හදන අලුත් ටැංකි 8ක් හදන කොළොන්නාවේ. ඒ ගබඩා සංකීර්ණය මෙට්‍රික් ටොන් 86000යි. ඒක අපි 2027 වෙනකොට අවසන් කරන්න සලසුමේ තියෙනවා. ඒ සඳහා අපේ වියදම අර ටැංකි 6ට වියදම බිලියන 3.32යි. අර අනිත් දෙකට වියදම බිලියන 1.45යි. ඒ කියන්නේ බිලියන 5ක ආසන්න ප්‍රමාණයකින් අපි කොළොන්නාවේ විතරක් රුපියල් බිලියන 5කින් කොළොන්නාවේ විතරක් ගබඩා සංකීර්ණේ ගබඩා පාසුකම් වැඩි කරන්න සලසුමක් හිටියා. 86000ක් කියලා කියන ආසන්න වශයෙන් ගත්තොත් පෙට්‍රල් ඩීසල් අපි තාම සලසුම් හදලා නැහැ මොනව මොනවද ඒක දාන්න කියලා. හැබැයි ඔක්කොම ගැන කල්පනා කරත් දින 10කට අලුතෙන් ඒ ගබඩා සංකීර්ණේ ධාරිතාව වැඩි වෙනවා. සාමාන්‍යයෙන් ගත්තොත් අපේ දෛනික අවශ්‍යතාවය වෙන්නේ 8800ක් 8600ක් වගේ ප්‍රමාණයක් ඔක්කොම ඩීසල් පෙට්‍රල් ඔක්කොම එකතු කරත් මෙතන අපි 86000ක් ගබඩා ධාරිතාව 2027 වෙනකොට අපි අවසන් කරනවා. දැන්ට මුල් ගල් තියලා වැඩ කරලා ඔක්කොම කොන්ත්‍රාත් ප්‍රදාන කරලා තියෙනවා. වැඩ කරමින් යන්න. ඒක 2027 ජනවාරි වල අපිට දෙන්න එකඟතාවය පළ කරගත්තා. එතන අපි රුපියල් බිලියන 5ක් වැය කරනවා. ඊළඟ විශේෂම ගත්තොත් මුතුරාජවිල අපි අලුතෙන් ගබඩා සංකීර්ණ ධාරිතාව මෙට්‍රික් ටොන් 40000කින් වැඩි කරන්න අපි සැලසුම් හදලා තිබුණා. මෙට්‍රික් ටොන් 40000. ඒක දැන් ටෙන්ඩරේ අවසන් අදීරියේ තියෙන්නේ. ඒකට රුපියල් බිලියන 3.5ක් වැය කරනවා. අපි දැන්ට දලයස්තමීතෝ රුපියල් බිලියන 3.5යි. මුතුරාජවිල මෙට්‍රික් ටොන් 40000ක ගබඩා හදන්න සැලසුම් හදලා තිබුණා. ඒක දැන් ටෙන්ඩරේ මේ සතිය මම හිතන අවසන් වුණාට අපි ටෙන්ඩරේ ප්‍රදාන කරන්න පුළුවන් මේක. ඊළඟ මුතුරාජවිල ඉඳන් කටුනායකට අපි පයිප්ලයින් එකක් කියලා සැලසුම් කරලා තිබුණා. ඒ කියන්නේ ජෙට් එවන් ගෙනියන්න මේ ඒ හොඳ පයිප්ලයින් එකක් හදන්න ඕන. අපි හිතනවා අපි ගුවන් තොටුපළේ විශාල සැලසුමක් හදලා තියෙනවා. අපේ ගුවන් තොටුපළ හොඳ හබ් එකක් බවට පත් කරන්න පුළුවන්. විශේෂයෙන් මේ ඇති වෙන තත්වයෙන් අපිට ඒ පැත්තනොත් අපි කල්පනා කරන්න ඕන. හොඳ ගුවන් සේවා හබ් එකක් බවට පත්. විශේෂයෙන්ම භාණ්ඩ ප්‍රවාහන හබ් එකක් බවට පත් කරන්න පුළුවන්. එහෙනම් අපි දන්නවා අපේ ගුවන් තොටුපළේ එන තෙල් ඉල්ලුම වැඩි වෙනවා. දැන් 1800යි. හැබැයි අපි දැන් අපි හිතන 1800ට වඩා වැඩි ඉල්ලුමක් එනවා. හැබැයි අපි ගුවන් තොටුපළේ සංවර්ධන සැලසුමක් ගුවන් තොටුපළ අපේ ගුවන් හබ් එකක් බවට පත් කරගන්න සැලසුමක් සායකට අනුරූප විදිහට ඒකට අපිට ඉන්ධන සපයන සැලසුමක් එකට තියෙන්න ඕන. ගුවන් තොටුපළ හදලා ඒකේ ගුවන් යානා වැඩි කරලා ඉන්ධන සපයීම ගැන කල්පනා කළ වැඩක් නැහැ. අපි 얘 දෙක සමාන්තරව යනවා. ඒ නිසා අපි මුතුරාජවිල ඉඳන් කටුනායකට පයිප්ලයින් එකක් එලනවා. ඒ වගේම ජෙට් එවන් වල ධාරිතාව මෙට්‍රික් ටොන් 63000කින් වැඩියෙන් ගබඩා කරනවා. ගබඩා කරන්න පුළුවන් ධාරිතාවක් හදනවා. ඒක දැන් අපි ටෙන්ඩරේ අවසන් අදීරේ තියෙන්නේ. ඒ සඳහා රුපියල් බිලියන 16ක් වැය වෙනවා. මේ තමයි යටතල පාසුකම් ආණ්ඩුක හදන. ඒ මොනොත් ඒ 63000න් විතරක් මම හිතන්නේ අපිට දින 40කට වඩා වැඩි දින ප්‍රමාණයක ජෙට් එවන් ගබඩා කරන්න පුළුවන්. ඒ දැන් තියෙන ඉල්ලුමට හැබැයි අපි යතන දැන් තියෙන ඉල්ලුම නෙවෙයි අපි සලසුමක් හදලා තියෙනවා ගුවන්තොට පොලේ අපේ ඉන්ධන සැපීම තමයි වැඩි කරන්න ඕන කියලා මාකටින් ප්ලෑන් එකක් හදලා තියෙනවා සමහර පෞද්ගලික අංශ කණ්ඩායම් වලට අපි ආරාධනා කරලා තියෙනවා මෙතන ඉතාමත් හොඳ තෙල් සැපීම මධ්‍යස්ථාන බවට පත් කරන්න පුළුවන් ඒකට අවශ්‍ය යටිතල පාසුකම් ටෙන්ඩරේ අපි අවසන් කරනවා මම හිතන්නේ අපි ටෙන්ඩරේ දැම්මා සමහර සමාගම් විසින් අපිට දැන් කාලයක් ඉල්ලලා තිබුණා නේද කෝපි ජයකුඩි නේද යම් කාලයක් අපි ඉල්ලලා තිබුණා ඒ කාලේ අපි ලබා දීලා සති 3ක් ඇතුළත මේ ටෙන්ඩරේ ප්‍රදානය කරන්න ටෙන්ඩරේ අපි අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා ඊළඟටත් ත්‍රිකුණමලයි ත්‍රිකුණමලයේ ප්‍රධාන සාකච්ඡාවක් දැය යනයි ත්‍රිකුණමලයේ ගබඩාවලට මොකද උනේ කියලා ගබඩා 24ක් තිබුණා පෞගේ ආණ්ඩුව එකෙන් ගබ ඒ කියන්නේ ගබඩා මුළු ප්‍රමාණයෙන් අපිට තනියම පාලනය කරන්න පුළුවන් 24ක් තියෙනවා ඒ 24 න් ගබඩා 3ක් ප්‍රීමයකට ඇග්‍රීමෙන්ට් එකක් ගහලා ලබා දීලා තිනවා තව ගබඩා 21ක් අපිට තියෙනවා මේක එක ගබඩාවක ධාරිතාව මෙට්‍රික් ටන් 1000යි 10000යි ත්‍රිකුණමලයේ පරණල පද්ධතිය තියෙනවා ඒවා දිර්ලා තියෙන ඒ වගේ යන්න බෑ ඒ නිසා අලුත් තල පද්ධතියක් කියලාවන් අපි ටෙන්ඩර් කෝල් කරලා තියෙනවා ඒක අපේ වියදම රුපියල් බිලියන 7.37යි ඒතර එතන ධාරිතාව අපිට අලුතෙන් මෙට්‍රික් ටන් 40000ක ධාරිතාවක් එනවා ඊළඟ විශේෂම ගත්තොත් අපේ තෙල් පිරවුම් පහසුකම් තෙල් අපිට ආවට පස්සේ පිරවුම් පහසුකම් අපේ අඩුයි දැන් අපි ඒක වර්ධනය කරන්න ඕනේ ඒක ඔටෝමේට් කරන්න අපි යනවා ඒ සඳහා දැන් අපි ටෙන්ඩරේ කෝල් කරලා තියෙනවා ඒකට අපි වියදම් කරන්න අපේක්ෂා කරනවා රුපියල් බිලියන 1.5. එතකොට අපිට ඊට වේගයෙන් දැන් අපි තියෙන ගැන්ට්‍රි පහසුකම් එක්ක අපිට නැවක් යනවා දින 5ක් විතර යනවා. අපි මේක අඩු කරන්න නම් දින දෙකෙන් මේ දෙමරේජ් ගෙවන්න ඕන නැව් වලට වැඩිපුර ගෙවන්න ඕන. ඉස්සර යුද්ධ කාලේ නම් නැව ගෙනලා නැව ආයේ යවන්න ඕන මහමුදට දවස් සබ්බාලා. මෙහෙම තිබුණේ මේවා වෙනස් කරන්න ඕන. ඉතින් මුළු ගැන්ට්‍රි පද්ධතියම අපි මොකද කරන්නේ ඔටෝමේට් කරන්න යනවා. ඒකට රුපියල් බිලියන 1.5ක ඇස්තමෙන්තුව කළ තියෙන ඒ ටෙන්ඩර් දැන් අපි කැඳවන්න සැලසුම් කරලා තිබෙනවා ඊළඟ විශේෂම ගත්තොත් තෙල් පිරිපහදු අපිට 1969 1969 අපේ පිරිපහදු ඇදුවේ මෙට්‍රික් ටොන් 38000ක අවශ්‍යතාවයකට මෙට්‍රික් ටොන් 38000යි ඊට පස්සේ මේ 1969 මතක තබා ගන්න ඊට පස්සේ මේකේ ධාරිතාව වැඩි කර 1979 තව 12000කින් වැඩි කරා 1979 වෙනකොට අපේ පිරිපහදුවේ මුළු ධාරිතාව මෙට්‍රික් ටොන් 50000යි 79 ඉඳන් අද ගත වෙලා තියෙන අවුරුදු 46ක් 47ක් 26ට බැලුවා මේ අවුරුදු 47ටම එක මෙට්‍රික් ටොන් එකකින් අපේ පිරිපහදු ධාරිතාව වැඩි කරලා නැහැ අව හිතන අවුරුදු 47කින් රටවලද මේව අපේ පිරිපහදුවේ ධාරිතාව අවුරුදු 47කින් වැඩි කරලා නැත්නම් ඒ ආණ්ඩුද තිබුණේ කියලා මම අහන්නේ අපි සැලසුම් හදලා තියෙනවා අපේ මෙට්‍රික් ටොන් 50000 ධාරිතාව ලක්ෂ දක්වා වැඩි කරනවා දැන් අපි අභිලාෂයන් කැඳවලා තියෙනවා දැන් සමාගම් මම හිතන්නේ 15ක් දැන්ට සමාගම් 15ක් අභිලාෂයන් ඉදිරිපත් කරලා තිබෙනවා 20ක් නෑ 15ක් ඉදිරිපත් කරලා තිබුණා ඊට පස්සේ තව පොඩි කාලයක් ඉල්ලුවා ඒ කාලෙත් අපි ලබා දුන්නාට පස්සේ දැන් අභිලාෂයන් කැඳවලා තියෙන සමාගම් 20ක් අපි දැන් සාකච්ඡාවක් දාගෙන ඉතලා මොකද්ද මොඩල් එක කියලා බලන්න රාජ්‍ය පංගුවක් තියාගෙන පෞද්ගලික අංශේ ධාරිතාව වර්ධනය කර ගැනීම සඳහා සැලසුමක් හදලා අපි සැලසුම් හදලා තිනවා අපේ ධාරිතාව මෙට්‍රික් ටොන් ලක්ෂකේ 100කින් වැඩි කරනවා ඒවනේ ආණ්ඩු කියන්නේ ඒ විතරක් නෙවෙයි මෙතන ඉන්න කවුරුත් දන්නවා අපේ පයිප්ලයින් වලට වෙලා තිබුණු ප්‍රශ්නේ විශේෂයෙන්ම කොළොන්නාව ඉදන් වරාය දක්වා තින පයිප්ලයින් එක මොකද වෙලා තියෙන්නේ අවුරුදු 90ක් පරණයි ගිනි ගැනීම සිද්ධ වෙනවා තෙල් කාන්දු සිද්ධ වෙනවා මංකොල්ල කෑම සිද්ධ වෙනවා අවුරුදු 90ක් පරණ මේ පයිප්ලයින් එක අවුරුදු 20ක් 30 උත්සාහ කරනවා මේක හදන්න හැබැයි අවුරුදු 20ටම බැරි වුණා අපි මොකද කරලා තියෙන්නේ ලයින් දෙකක් කියලානවා අඟල් 14 සහ අඟල් 18 ඒකට අපි දැනට මේ වෙනකොට අපි සියලුම වාර්තා සකස් කරලා තිබෙන්නේ ඉතා ඉක්මනින් මේක ටෙන්ඩර් කෝල් කරනවා එතන රුපියල් බිලියන 12.8ක් වේ වෙනවා ඊළඟටත් අපි දන්නවා නැප්තා අපිට කොළොන්නාව ඉඳන් කැලණි 30ට අපි නැප්තා ඒ නැප්තා නල පද්ධතිය අවුරුදු 90ක් පරණයි අර විදියම් ප්‍රශ්නයක් මතුවලා තියෙනවා මේලඟදී දෙන්නේ තුවාල වුණා එතන. හරි මේ අනාරක්ෂිත අවුරුදු 90ක් පරණයි මේ නල පද්ධතිය. අපි මොකද කරන්නේ ඒක හදනවා. දැන් ඉත ඉක්මනින් මේක ටෙන්ඩර් කෝල් කර ඒක දැන් තියෙන්නේ අවසන් අධීරයේ තියෙන්නේ. ඒකට බිලියන 1.5ක් වැය වෙනවා. එනිසා ගත්තොත් ආසන්න වශයෙන් ගත්තොත් බිලියන 30කට අධික මුදල් ප්‍රමාණය අපි මේ පහසුකම් යටතල පහසුකම් වර්ධනය කිරීම සඳහා සකස් කරලා තිබෙනවා. ඒක නෙමෙයි ආණ්ඩුව කරන්න ඕනකම තියෙන්නේ. දැන් තියෙන තත්ත්වයට අපි සැලසුම් හදලා තියෙනවා. මෙවැනි ඕනෑම අර්බුදයකට මුහුණ දෙන්න පුළුවන් ප්‍රමාණය බලශක්ති ආරක්ෂාව පිළිබඳ අපි සැලසුම කටයුතු කරමින් තිබෙනවා. එනිසා මම විශ්වාස කරනවා මේ තියෙන අර්බුදයට මුහුණ දෙන්නත් පුළුවන් දිගු කාලයක් අපිට දිගු කාලන විසඳුමක් කරා නැවත මෙවැනි අර්බුදයන් පිළිබඳ සැකයක් ජනතාව තුළ ඇති නොවන ආකාරයෙන් මේකට මුහුණ දෙන්නත් පුළුවන්. එනිසා අපි මේ දෙකේම වැඩ කරමින් තිබෙනවා. නමුත් මම නැවත කියන අවධාරණය කරන්න කැමතියි. මොකද්ද? මේ තත්ත්වය තීරණය කරන්න අපි නෙවෙයි. අපි සැලසුම හදන්න අපේ ධාරිතාවට. අපි සැලසුම හදන්න අපේ හැකියාවට. හැබැයි තත්ත්වයන් මතුවේ හැකිය අපේ හැකියාවට වරුත්තු නොදෙන. ඒක අපි පිළිගන්න. මේක මම සහ අපි ආණ්ඩුව සහ විපක්ෂ අතර ගැටුමක් නම් අපි දෙන්නුන් වල කතා කරලා අපිට පාලනය කර හැකි සීමාවෙ මේක තියාගන්න පුළුවන්. ඔබතුමා 27 අහනවා අපි ප්‍රශ්නෙට උත්තර දෙනවා. ඊට පස්සේ අපි මේ ගානින් තියාගමු කියලා කතා වෙනවා. එහෙම නෙවෙයි. හැබැයි මේක හිමිකක් නෙමෙයි. මේක අපිට කොතෙන්ද වර්ධනය වෙන්නේ. හැබැයි දැන් තියෙන තත්ත්වයට අනුව අපේ හැකියාව තියෙනවා. වර්ධනය වෙන තත්ත්වයන් අපි අධීක්ෂණය කරමින් ඉන්නවා. ඒ තත්ත්වයට ඔරොත්තු දෙන ආකාරයෙන් අපි මේකට සැලසුම සකස් කරමින් තිබෙනවා. ඒ නිසා බලශක්ති ක්ෂේත්‍ර විශේෂෙම තෙල් සැපයීම පිළිබඳ අපිට සැලසුමක් තිබෙනවා. ඊළඟ විශේෂයෙන් ගත්තොත් අපි මුහුණ දෙන ප්‍රශ්නේ තමයි අපේ ගෑස් ප්‍රශ්නේ. ගෑස් වලත් තියෙන ප්‍රධාන ප්‍රශ්නේ මොකද්ද? අපේ මුළු ගබඩා ධාරිතාව තියෙන මෙට්‍රික් ටන් 8000කට. අපේ සාමාන්‍ය දෛනික ගෑස් අවශ්‍යතාවය අපේ ලිටර ගෑස් සමගම අවශ්‍යතාවය මෙට්‍රික් ටන් 17200 අතර. 17200 අතර තමයි දෛනික ගෑස් අවශ්‍යතාවය. හැබැයි අපේ ගබඩා තියෙන්නේ මෙට්‍රික් ටන් 8000ක. ඒකෙන් අපිට උපරිම ගබඩා කරන්න පුළුවන් සතියකට විතරයි ගෑස් ගබඩා කරන්න පුළුවන්. ඉතින් හිඳනකම් ඉඳලා ගේන්නත් බෑනේ. ඉතින් මොකද කරන්නේ? දවස් දෙකක් කර 8000 වරායට ගේනවා. මේකයි තත්ත්වය. ඉතින් මේක වෙනස් කරන්න ඕන. ඒ විතරක් නෑ, පහුගිය කාලේ මොකද වුනේ? අර පෞද්ගලික සමාගමේ ගෑස් සැපයීම අඩාල වුණු නිසා අපේ ගෑස් සැපයීම දවසකට 1800 දක්වා වර්ධනය වුණා. අපේ ධාරිතාව තිබුණේ මෙට්‍රික් ටන් 8000යි. ලිටර ගෑස් සමාගමේ අවශ්‍යතාවය තිබුණේ මාසෙකට මෙට්‍රික් ටන් 1200යි. හැබැයි පෞද්ගලික සමාගමේ ගෑස් සැපයීම අඩාල වුණු නිසා දෛනික ගෑස් සැපයීම 1800 දක්වා වර්ධනය වුණා. ඉතින් 1800ක් දෛනික වුණ ගබඩා තියෙන 8000ක. තේරුම් ගන්න පුළුවන් ප්‍රශ්නේ. දින පහකටවත් ගෑස් ගබඩා කරන්න බැරි තත්ත්වයක් මතුවලා තිබෙනවා. ඒ නිසා දැනුත් කරන තියෙන මොකද්ද? මාලදිවයිනේ නැවක් නතර කරගෙන තියෙනවා. ඒ නැවෙන් පොඩි නැව් වලින් 8000 දවසක් කර දවසක් ගේනවා. මේ රටවල්ද මේවා? මේ හොඳ හුඬු. මේ රටවල් නෙමෙයි. ආ, මාලදිවයිනේ නැවක් නතර කරගෙන පොඩි නැවකින් 8000 ගේනවා. ඉතින් මේවා වෙනස් කරන්න ඕන. ඒ නිසා අපි සරසමක් හදලා තියෙන අපේ ගෑස් සමාගමේ ධාරිතාව වැඩි කරන්න ඕන. හැබැයි ඒ අතර අපි දන්නවා මේ හදිසි අවස්ථාවේට පෞද්ගලික සමාගමත් සතුව තිබෙනවා. ගබඩා පරයන්තේ මුළු එකතුව මෙට්‍රික් ටන් 30000ක් තියෙනවා. හැබැයි ඔවුන්නේ ඒ ගබඩා පරයන්තේ හැදුවේ එක්ස්පෝර්ට් මාකට් එකට. ඒගොල්ලෝ හැදුවේ අපනයන කිරීම සඳහා තමයි ඔවුන්නේ ගෑස් එතන ඔගොල්ලෝ කවුරුත් දන්නවා නේද හම්බන්තොට ඒක හදලා තියෙන එකට. ඉතින් අපි ඔවුන් එක සාකච්ඡා කරමු මිතර මේ හදිසි අවශ්‍යතාවයට. මම උදේ කතා කරා. අපි හිතුවා ඒ 30000න් 15000ක පාසුකම් අපිට තාවකාලිකව දෙන්න කියලා. ඒ සමාගමම ඉස්තුතිවන්ත වෙනවා. සමාගම කැමැත්ත ප්‍රකාශයට පත් කරා. ඒ ගබඩ ඒ මෙට්‍රික් ටන් 30000න් 15000ක් අපිට දෙන්නම් කියලා මේ හදිසි අවශ්‍යතාවෙන්. අපි ස්තුතිවන්ත වෙන්න ඕන. හැබැයි අපේ තිබුණ ඒ ගබඩ හදනකොට තියෙන මොකක්ද? එක BOI. ඒ නිසා ඒ ගබඩ වලට නේද ලෝකල් මාකට් එක නිකුත් කරනවා නම් අවශ්‍ය නැ බදුන් නිකුත් කරන්න ඕන. ඒ වගේ මේ පෞද්ගලික සමාගමට දී මම මේක විවෘතව කියන්නේ. පෞද්ගලික සමාගම දීලා තිබුණ මොකක්ද? ඒ පෞද්ගලික සමාගම ගෑස් සැපයීම දීලා තියෙන්නේ ඒගොල්ලෝ එක්ස්පෝර්ට් කරන එකෙන් 20% ලෝකල් මාකට් එකට දාන්න පුළුවන්. එහෙම තිබුණේ BOI එකක් ආවොත් ඒගොල්ලෝ එක්ස්පෝර්ට් කරන එකෙන් 20% ලෝකල් මාකට් එකට දාන්න පුළුවන්. හැබැයි පෞගේ කාලේ ඒගොල්ලෝ එක්ස්පෝර්ට් මාකට් එක මුළුමනින්ම බිඳ වැටුණා. එක වෙලාවක ඒගොල්ලෝ බංග්ලාදේශ යුද්ධ නිසා යන්න බෑ කියලා කිව්වා, ගැටුම් නිසා යන්න බෑ කිව්වා. ඒ නිසා ඒගොල්ලන්ගේ අපනයන මාකට් එක වැටුණා. අපනයන එකෙන් 20% තමයි දෙන්න පුළුවන්කම තියෙන්නේ ලෝකල් මාකට් එකට. ඒතර අපනයන සැපයීම නැති වුණාම දේශීය වෙළඳපොළ දාන්න බැරුව ගියා. හිරවීමක් තිබුණා සමාගම හැටියට. හැබැයි ඒ සමාගමෙන් කහපාට ගෑස් ගත්තු පාරිභෝගිකෙන් හිටියා. දැන් මොකද වෙන්නේ? කහපාට ගත්තු ගෑස් යට ගෑස්නේ සමාගමට මාකට් එකට දාන්න පුළුවන් 20% එක්ස්පෝර්ට් එකෙන්. හැබැයි සමාගමන 20% දාන්න අපනයන කරලා තියෙන්න ඕන. අපනයන කරලා නැත්නම් මාකට් එකට දාන්න බෑ. මාකට් එකට දාන්න නැත්නම් කහ ගෑස් හිගයි. ප්‍රශ්නේ මතුවලා තියෙන්නේ ඒක. එනිසා මේ මුදල් අමාත්‍යාංශය ඒකයි මම විශේෂයෙන්ම හදිස්සියේ යලි පනවන්න තීරණය කරේ. හදිසියේ අර අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයා හරහා නැවත අපි විශේෂ රෙගුලාසියක් කරා ඔවුන්ට ලෝකල් මාකට් එකටතාවකාලිකව දාන්න බලය දෙනවා. හැබැයි අර බදු සියල්ල අරගෙන එහෙම නැත්නම් අපි ඔවුන්ට කිව්වොත් ඔගොලෝ ලංකාවෙන් පිට අපනයන කරනේ වගේ විතරයි 120ක් දෙන්න කියලා කිව්වොත් කහ ගෑස් කවදාවත් ලැබෙන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ගේ දැන් අපනයන මාකට් එක වැටලා තියෙන්නේ. අපනයන මාකට් එක වැටලා තියෙන්නේ. ඒතර වෙන්නේ මොකද්ද? නැතුව යනවා. දැන් අපි ඒගොල්ලන් එක්ක සාකච්ඡා මේ කිසිදු වංචාවක් ගනුදෙනුවක් නෙවෙයි මෙතන. මෙතන තියෙන්නේ මොකද්ද? අපි දන්නවා දැන් කහ ගෑස් පාරිභෝගිකයන් 120ක් ඉන්නවා. හැබැයි 120 ගෑස් දෙන්න විදියක් නැහැ. ගෑස් දෙන්න නම් කරන්න ඕනේ කෙනම තමයි. ඒගොල්ලෝ BOI සමාගමක් වුණත් 120 ඉක්මවා ඒගොල්ලන්ට ලංකා ලෝකල් මාකට් එකට ගෑස් දෙන්න පුළුවන් අවශ්‍ය වෙන බදු සියල්ල ගිවලා. අපි తాවකාලිකව අවස්ථාව දෙන්න කල්පනා කරලා තියෙනවා. ඒතර 120ක් ලාෆ් ගෑස්. ඒ වගේම අපි අලුත් සිලින්ඩර් ලක්ෂයක් ලිටර ගෑස් වලින් අලුත් ලිටර ලක්ෂයක් අපි ඇනෝම් කරලා තියෙනවා. මම හිතන්නේ මේ සතියේ 12 වෙනිදා එනවා නැව. මොකද සිලින්ඩර් වල හිගයක් තිබුණා. එනිසා සමහර අය කහපාටකේ නිල් පාටකට මාරු වෙන්න ඕනකම තිබ්බත් මොකද කහපාටක ගණන් අපි වැඩි කරෙත් නෑ මතක තියාගන්න. දැන් පෞද්ගලික සමාගම් අපිට හැමදාම කිව්වේ මොකද්ද? පෞද්ගලික සමාගම් විසින් තරඟකාරීත්වයක් හදලා අඩු කරනවා කිව්වා. හැබැයි අද මොකද වෙලා තියෙන්නේ? රජයේ සමාගම සාමාන්‍ය ගුවස්ථ ගෑස් සිලින්ඩර් රුපියල් 500කින් අඩුයි. රජයේ සමාගම. ඒ සමහර අය කල්පනා කරනවා කහ එකෙන් නිල් එකට මාරු වෙන්න. හැබැයි මාරු වෙන්න කල්පනා කරා ටැංකි නෑ. ගෑස් සිලින්ඩර් නෑ. එනිසා අපි සිලින්ඩර් ලක්ෂයක් අපි අනුම් කරලා තියෙනවා මේ මාසේ 12 වෙනිදා S සිලින්ඩර් ලක්ෂය ඒකේ යම් ඒක මාකට් එකට එනවා. මේමයි හදන්නේ. එතකොට අපි මොකද්ද කරන්නේ? දැන් මෙතන මම දැක්ක ගෑස් සිගයි කියලා කෑ ගැව්වා නේ. අරබුදේ තීරුම් ගන්න. 8000 ගණන් ගබඩා තියෙන්නේ. ලීටරයකට පුළුවන්කම 10යි 1200 අතර සපයන්න නම්. ඒක නම් සැලසුම. 1800ක ඉල්ලුමක් එකපාර ආවනම් සැපීමේ අවශ්‍ය පුළුවන්කම තියෙන දින 5කටත් වඩා අඩු වෙන්න. අරබුදයක් මුතු විය හැකියි. අර්බුදයට විසඳුම් හොයන්න ඕන. ඉතින් අපි මේ විසඳුම් සකස් කරමු යන මම හිතන නිසා තෙල්සා ගෑස් ශේස්ත්‍රයේ අර්බුදයක් මතුවීමි ඉඩකඩ බොහෝම අවමයි. මේ තියෙන තත්ත්වය අනුව. ඊළඟ අපි විශේෂයෙන් මුහුණ දෙනවා විදේශගත ශ්‍රී ලාංකිකයන්. විශාල ප්‍රමාණයක් ඒ කලාපයේ වැඩ කරන ආසන්න වශයෙන් ගත්තොත් ලක්ෂ 10ක් පමණ දැන් අපේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වුණු අය. අපි දැන් ලියාපදිංචි වුණු අයට අමතර කණ්ඩායමක් ඉන්න බව මේ දෙක සා ලක්ෂ 10කට පමණ ආසන්න ප්‍රමාණයක් ඒ ගැටුම් සහිත කලාපේ විදේශගත ශ්‍රී ලාංකිකයන් ඉන්නවා. ඉතින් අපි බලන්න ඕනකම තියෙනවා ශනිකව මුහුණ දියකේ අනතුරකදී මේ ශ්‍රී ලාංකිකයන් බලාගන්නේ කොහොමද? දැනට අපි හැම තානාපති කාර්යාලයකම පැය 24 පුරා දිවත් වෙන හොට්ලයින් සර්විස් එකක් ආරම්භ කරලා තිනවා. ඕනෑම කෙනෙකුට ඕනෑම මොහොතක තමන්ගේ ගැටළු තානාපති කාර්යාලයට දැනුම් දෙන්න පුළුවන් පැය 24 පුරාම. ඒ වගේම විදේශ සේවා නියුක්ති කාර්යාංශෙත් අපි එවැනි පැය 24 පුරාම ක්‍රියාත්මක වෙන ශනික සේවාවන් සපෙන මධ්‍යස්ථානයක් අපි හදලා තිබෙනවා. ඊළඟ විදේශ කටයුතු අමාත්‍යංශෙත් අපි එහෙම සේවාවක් හදලා තියෙනවා. අපේ රටේ ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට තමන්ගේ දෙමව්පියෝ, තමන්ගේ ඥාතියෙක්, තමන්ගේ සහෝදරයෙක් ඉන්නවනම් මොකක් හරි අනතුරක් පිළිබඳ සැකයක් තියෙනවනම් ඒගොල්ලන්ට අමාත්‍යංශෙට දැනුම් දෙන්න පුළුවන්, ෆොරින් බියුරෝකට දැනුම් දෙන්න පුළුවන්. ඒ ශනිකව අපිට තානාපති කාර්යාලය සම්බන්ධ කරගෙන තානාපති කාර්යාලයත් එක්ක ඒ තත්ත්වයට අපිට මැදිහත් වෙන්න පුළුවන්. ඒ වගේම තානාපති කාර්යාලවලට කෙලින්ම මේ රටේ පුරවැසියන්ට පැය 24 පුරාම කතා කරන්න පුළුවන් අවස්ථාවක් හදලා දීලා තියෙනවා. ඒ නිසා අපි විශේෂයෙන්ම විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව පිළිබඳ කල්පනා කරමින් සැලැස්මකට අවතීර්ණ වෙලා තියෙනවා. මේ තිබෙන තියෙන තත්ත්වය වර්ධනය වෙමින් නේද දැන්ට අපේ හැකියාවෙන් අපි වෘත්ති දෙන්නේ කොහොමද? මේක ඉතාමත් නරක තත්ත්වයකට අපේ හැකියාව ප්‍රමාණවත් නේ. එවනම් ඒ හැකියාව අපි අත්පත් කර ගැනීම සඳහා අපේ තියෙන රාජතාන්ත්‍රික සබත්තාවය මොනවද? අනිත් රාජ්‍යයන් එක්ක ඒ සඳහා සහායක ලබා ගැනීම සඳහා කටයුතු කරන්නේ කොහොමද? අපි ඒ ශේත්‍ර පිළිබඳ අවධානය යොමු කරමින් තිබෙනවා. ඊළඟ ප්‍රධාන වශයෙන් මුහුණ දෙන ප්‍රශ්නයක් සංචාර කර්මාන්තය. විශේෂම ගත්තොත් අපේ සංචාර කර්මාන්තය මේ මාර්තු මාසේ අපේක්ෂාව තිබුණා. අපි ලක්ෂ 3කට ආසන්න සංචාරකයන්ගේ පැමිණීමක් අපි අපේක්ෂා කරලා තිබුණා. සමහර සංචාරකයන්ගේ පැමිණීම යම් ප්‍රමාණයකට අඩාල වෙමින් තිබෙනවා වාර්තා වෙනවා අපේ හෝටල් කර්මාන්තය ඇතුළේ. හැබැයි ලංකාව ඇතුළේ ඉන්න සංචාරකින් ප්‍රමාණයක් ඉන්නවා. ඒතර ඔවුන් ප්‍රශ්නයකට මුහුණ දෙන උන්ගේ වීසා කාලය අහෝසි වෙලා තියෙනවා. ඒ නිසා අපි ආණ්ඩුවකට තීරණය කරා ඒ සියලු දෙනාට සති දෙක නිදාස් වීසා බලපත්‍රයක් ලබා දෙන්න නොමිලි. සති දෙකක් අපි මුදල් අය කිරීමකින් තොරව වීසා කාලයක් ලබා දෙන්න කතා කරා. ඒ වගේම ජනාධිපති ලේකම්තුමත් අපේ විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම්තුමත් අපේ සංචාරක නියෝජ්‍ය අමාත්‍යතුමත් ඒ වගේම හෝටල් කර්මාන්තයට අදාළ නියෝජිත මහතුරුත් එක්ක අපි පසුගිය ඉරිදා සාකච්ඡාවක් පැවැත්තුවා. ඒ සාකච්ඡාවේදී හෝටල් කර්මාන්ත ඇතුළේ දැනටමත් ඉන්න අය පිළිබඳ ප්‍රශ්න මොකද්ද? අපි රැකා බලා ගත යුතුද? අපි ඒගොල්ලන් ගැන අවධානය යොමු කළ යුතුද? ඒ පිළිබඳ අපි සැලැස්මක් හදලා තිනවා. ලංකාව තුළ ඉන්න සංචාරකයන් ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය වෙන සැලැස්ම අපි සකස් කළා තිබෙනවා. ඊළඟ ප්‍රධාන වශයෙන් අපි දන්නවා වරාය. දැන් අපිට ඉල්ලුම් ලැබෙමින් තියෙනවා. සමහර මැද පෙරදිග කලාපයේ ගමනාන්තය දක්වා ආපු නැව්වලින් කන්ටේනර් කොළඹ වරායේ තැන්පත් කිරීම සඳහා අපේ අවකාශය ඉල්ලලා තිබෙනවා. ඉතින් අපි බලන්න ඕන අපේ වරායේ ධාරිතව දරා ගන්න පුළුවන්ද කියලා. ඒ වගේම අපි ඒගොල්ලෝ ඩම් කරන්නේ නැතුව නැවත ගෙනෙනවා කියලා සාහිතිකයක් අපිට අවශ්‍යයි. ඒ නිසා දැන්ට මැද පෙරදි කලාපයට නැව් යන්නේ නැති නිසා ඒ කන්ටේනර් අපේ කොළඹ වරායේ මේ ස්ථානගත කරන්න පුළුවන්ද කියලා ඉල්ලීම් සමහර නැව් සමාගම් වලින් අපිට අවිලා තිනවා. අපි ඒක අධ්‍යයනය කරමින් යනවා. මොකද අපිට මේවා ඩම් කරන්න පටන් ගත්තොත් ලොකු ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ නිසා ඒගොල්ලෝ ගෙන යාමේ කාලසටහනක් අපිට ඉදිරිපත් කරන්න පුළුවන් නම් ඒ කොළඹ වරායේ අපිට යම් පහසුකම් සපයන්න පුළුවන්. මොකද අපි රටක් හැටියට කල්පනා කරන්න ඕන. ඒ නැව් සමාගම් කාලයක් අපේ කොළඹ වරායත් එක්ක ගනුදෙනු කරපු සමාගම් මොකක් හරි අර්බුදයකට මතුවෙච්ච වෙලාව අපි ඒ සමාගම් අත්තරින්න බෑ. ඒ සමාගම් මුණ දෙන ගැටළු පිළිබඳව අපි අවධානය යොමු කරමින් කොහොමද අපේ වරාය ඒ කාර්යක්ෂමව අර්බුදයක් ඇති නොවන ආකාරයෙන් අපි කටයුතු කරන්නේ කොහොමද කියලා. ඒ නිසා අපේ වරාය කටයුතු අමාත්‍යතුමා නිවේද ඉල්ලීමක් කරා මැද පෙරදි කලාපයට දැන් අපනයන කරන්න බලාපොරොත්තු වෙන ඒවා කොළඹ වරායට ගෙන්න එපා කියලා. මොකද එතන අපි ගොඩ ගාගෙන ඉන්නේ තීරුමක් නෑ. මොකද දැන්ට මැද පෙරදි කලාපේ මේ ගැටුම් තියෙන කලාපේ වරායවල සක්‍රිය වැඩ කරන්නේ නෑ. ඒ නිසා අපි ඈත කුරුණාගල තියෙන බඩුතොගයක් ගෙනලා කොළඹ වරාය තියාගන්න ඕනේ. ඒ නිසා හොඳම දේ තමයි ඒ වරායවල සක්‍රිය වුණාට පස්සේ අපි අපනයන බාහනට කොළඹ වරායට ගෙන එක තමයි වඩාත් හොඳ. නැත්නම් කොළඹ වරාය නේද තවත් ගබඩා කිරීමේ මධ්‍යස්ථාන බවට පත් වෙන්න ඕනේ කියන අදහස අපි තියෙනවා. ඒ නිසා වරාය කාර්යක්ෂමතාව ගැන අපි කල්පනා කරමින් ඉතින් මේ වගේම ගුවන් යාන ගණනාවක් අපේ ගුවන් තොටුපළවල නතර කරලා තියන්න ඉල්ලා සිටිය අපි ඒ සඳහා අවස්ථා ලබා දීලා තිබෙනවා. සමහර ඒවා ඒ ගුවන් මගින් තවදුරටත් වෙනත් එයාලයින් වලට සම්බන්ධ කරන්න පුළුවන්ද කියලා අපේ ගුවන් තොටුපළ සාපේ එයාලයින් එක සාකච්ඡා කරමින් ඉන්නවා. ඒ නිසා මම හිතන්නේ මේ ප්‍රශ්න පිළිබඳව අපි අවධානය යොමු කරමින් තිබෙනවා. ඒ නිසා මේ අර්බුදයේදී මතුවිය හැකි සෑම දිශාවක්ම ක්ෂණිකව මතුවිය හැකි දේවල් ගැන කල්පනා කරමින් අපි සැලසුම් අදමින් තිබෙනවා. හැබැයි දිගු කාලිනව අපිට මුහුණ දිය හැකි අර්බුදයන් පිළිබඳව මම අවධානය යොමු කරන්න කැමතියි. අපේ ප්‍රධාන ආදායම් මාර්ග කීපයක් තියෙන විශේෂම ඩොලර් වලදී ඩොලර් ප්‍රධාන ආදායම් මාර්ගය තමයි අපිට විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ එවන විදේශ සංක්‍රාම ගිය අවුරුද්ද අපේ ඩොලර් බිලියන 8.2ක් වගේ ලංකා ඉතිහාසයේ වැඩිම ආදායම අපි උපයන්න පුළුවන් ලැබෙන ඩොලර් බිලියන 8.2කට ආසන්න ප්‍රමාණයක් විදේශ සංක්‍රාම අපිට ලැබුණා. ඒක අපේ ආර්ථික විශාල පිටුවහලක්. ඒතර මේක වර්ධනය වුණොත් ඒ විදේශ සංක්‍රාම හරහා අපිට ලැබෙන ඩොලර් ප්‍රමාණයට වෙන බලපෑමක් මතුවීමේ අනතුරක් තිබෙනවා. ඊළඟ අපේ ප්‍රධානම ආදායම් මාර්ගය තමයි වර්ධනය වෙමින් තිබුණු ආදායම් මාර්ගය තමයි සංචාර කර්මාන්තය. ඒ නිසා සංචාර කර්මාන්තයට යම් බලපෑමක් ඇති වෙනවා. මම කියන්නේ විශේෂයෙන්ම අපේ සංචාර කර්මාන්තයේ යුරෝපායේ ආසිත රාජ්‍යයන්ගේ වැඩි ප්‍රමාණයක් ට්‍රාන්සිට් තිබුණේ දෝහා, අබුඩාබි සහ ඩුබායි නේද? එමිරේට්ස්, එතිහාඩ් සහ කටාර් ඒවිස් මේවා තමයි ප්‍රධාන මේ අපේ ට්‍රාන්සිට් මධ්‍යස්ථාන බවට පත් වෙලා තිබුණේ. ඒ නිසා මම හිතන්නේ ඒවා යම් ප්‍රමාණයකට අඩාල වීම සංචාර කර්මාන්තයට බලපෑමක් ඇතිවීම අනතුරක් තිබෙනවා. ඒ වගේම යුද්ධයක් විශාල ලෙස වර්ධනය වුණොත් නේද හැම කෙනාටම හැම රටකම ජනතාවට ආර්ථික පීඩනයක් ඇති වෙනවා. ඒ ආර්ථික පීඩනය විසින් සංචාරය සඳහා දරන වියදම අඩු කරනවා. ඉගෙන පළමුව තමන්ගේ ආහාර සපයා ගැනීම, තමන්ගේ අනිත් අවශ්‍ය සපයා ගැනීම, ඒවට පස්සේ තමයි සංචාර කෙරෙහි යොමු වෙන්නේ. ඒ නිසා ලෝක ආර්ථික අර්බුදයක් ඇති වුණොත් ඕනෑම පුරවැසියෙක් පළමුව තමන්ගේ වියදම් වලින් කපාරන තැන තමයි සංචාරය. එනිසා අර්බුදයේ වර්ධනය වුණොත් සංචාර කර්මාන්තයට ඇතිවෙන බලපෑමක් තියෙනවා. ඒ පිළිබඳව අපි අධ්‍යයනය කරමින් ඉන්නවා. තුන්වෙනි කරුණ තමයි විශේෂයෙන්ම අපේ අපනයන වෙළඳපොළ. ඒක ආකාර දෙකකින්. ඍජුවම යුද්ධ පවතින ශේස්ත්‍රවලට අපේ අපනයන වෙළඳපොළ ඇතිවෙන කඩාවැටීම. දෙක, යුද්ධ නොපැවතුනත් ආර්ථික අර්බුදයක් විසින් අපේ අපනයන වෙළඳපොළ ඇති කරන බලපෑම. බලපෑම් දෙකක් තියෙනවා. ඍජුවම යුද්ධ ඇතිවෙන කලාපවලට අපිට ආර්ථික බලපෑමක් ඇති කරනවා අපේ අපනයන වෙළඳපොළට. දෙක, යුද්ධ විසින් ඇති කරන ආර්ථික අර්බුද විසින් අපට එන වෙළඳ පොළ බලපෑමක් ඇති කරනවා. ඒ පිළිබඳව අපි අධ්‍යයනය කරමින් ඉන්න මොකද්ද අපිට කරන්න පුළුවන් කියලා. ඒ නිසා අපිට විශේෂයෙන්ම අපේ ඩොලර් සංචිත පිළිබඳවත් අපේ විදේශ විනිමය අනුපාතික ආරක්ෂා කරගන්නේ කොහොමද? ඒක වර්ධනය වෙන්න ඉඩ නොදෙන්නේ කොහොමද කියන පිළිබඳව අපි කල්පනා කරමින් යනවා. ඒ නිසා දිගු කාලින අපි මුහුණ දිය හැකි අර්බුදත්, කෙටි කාලින අපි අර්බුදේ සමනය කරගැනීම සඳහා අවශ්‍ය වැඩ පිළිවෙලක් එක තමයි අපි මේ වැඩසටහන දියත් කරමින් තිබෙන්නේ. ඒ නිසා මම හිතනවා මේක තමයි අපිට ගත යුතු ක්‍රියාමාර්ග. ඒ ක්‍රියාමාර්ග පිළිබඳව ඉතාමත් අපේ අමාත්‍යංශ, අපේ නිලධාරීන්, ඒ ආයතන භාරය, මාතන ඉතාමත් සක්‍රිය වැඩ කරන තෙල් සංස්ථාව, ගෑස් සමාගම, ඒ වගේම විදේශ සේවා නියුති කාර්යාංශ, විදේශ අමාත්‍යංශ, ජනරජ ලේකම් කාර්ය, මුදල් අමාත්‍යංශ, මහ බැංකු, මාදන මහ බැංකු අදත් විශාල සාකච්ඡාවක වොන් තුල තියෙන මේ தත්වය වර්ධනය වෙන ආකාරය පිළිබඳව සාකච්ඡා කරමින් ඉන්නවා. ඒ නිසා අපේ සියලු රාජ්‍ය ආයතන මේකට මුහුණ දීම සඳහා අවශ්‍ය වෙන යාන්ත්‍රණය සක්‍රිය කරලා තිනවා. මම මෙතන දේශපාලන අධිකාරිය හැටියට අපි එක නායකත්ව දීම, ඒ සඳහා අවශ්‍ය වෙන සහාය ලබා දීම තමයි අපේ කාර්යභාරය. මම මෙතනින් සහාය ලබා දෙමින් තිබෙනවා. ඒ නිසා අපි හිතනවා අපේ අපේක්ෂාව නේද අපි අපේක්ෂාව මේක ඉතා කෙටි කාලෙකින් සමනය වෙන්න කියලා තමයි අපේ ප්‍රාර්ථනේ. ඉත අපි දන්නවා අපි සුබදායි දේ අපේක්ෂා කරනවා නරකම දේට සූදානම් වෙනවා. මේ අනුව තමයි අපි වැඩ කරමින් ඉන්නේ. බොහොම ස්තුතියි කරුකතා නායකතුමනි.